බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි ති පජානාති හිතෝ වාතිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40,000 සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ මහා ආර්ය වංශ ප්‍රතිපදාවෙහි 4 වෙනි භාවනාරාමතා ආර්ය වංශ ප්‍රතිපදාව සම්බන්ධ වූ ධර්ම කතාවටයි දැන් අපි සෑම දෙනා සූදානම් වන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ එන 2 වෙනි කර්මස්ථානයේ දැක්වෙන සූත්‍ර පාඨයයි. ඉරියාපත පබ්බය පුනච පරම් භික්ඛවේ මහණෙනි, නැවතද අනික් භාවනා කර්මස්ථානයක් කියමි. භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ගමන් කරමින් ගමන් කරන්නෙමි නුවණින් විදර්ශනා කරයි. හිතෝ වා හිතෝම් හේති පජානාති. සිතගෙන සිටින්නේ වීනම් සිටින්නෙමි විදර්ශනා කරයි. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති. වාඩි වී සිටින්නේ නම් වාඩි වී සිටින්නෙමි විදර්ශනා කරයි. සයානෝ වා සයානෝම් හේති පජානාති. සතිපී සිටින්නේ නම් සතිපී සිටින්නෙමි විදර්ශනා කරයි. යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ ඉරියව පවත්වමින් පවතීද තථා තථානම් පජානාති. ඒ ආකාරයෙන් කය පිළිබඳව ඉරියාපතය විදර්ශනා කරයි. මේ සූත්‍ර පාඨයෙන් දැක්වෙන්නේ ඉරියව්ව භාවනාට නඟන්නා වූ පිළිවෙලයි. ඉතාම සංක්ෂේපයෙන් මේ දක්වූ දහම් පද 5 අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. ගමනක් යාම, හිතගෙන සිටීම, වාඩි වී සිටීම, සයනගතව සිටීම හා ලොකු කුඩා ඉරියව් පැවැත්ම. ගමන් කරන්නේ කවුද? ගමන කාගේද? වාඩි වී සිටින්නේ කවුද? වාඩි වීම කාගේද? සිටගෙන සිටින්නේ කවුද? සිටීම කාගේද? සයනගතව සිටින්නේ කවුද? සයනගතව සිටීම කාගේද? ඉරියව් පවත්වන්නේ කවුද? ඉරියව්ව කාගේද කියන මේ විධානය නිවැරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ගමන් කිරීම කාගේවත් නෙමෙයි. කෙනෙක් නෙමෙයි. සිටගෙන සිටින්නේ කෙනෙක් නෙමෙයි. කෙනෙකුගේ සිටීමකුත් නෙමෙයි. වාඩි වෙන්නේ කෙනෙක් නෙමෙයි. වාඩි වීම කෙනෙකුගේත් නෙමෙයි. සැතපී සිටින්නේ කෙනෙක් නෙමෙයි. සැතපීමක් කෙනෙකුගේ සැතපීමක් නෙමෙයි. ඉරියව් පවත්වන්නේ කෙනෙක් නෙමෙයි. ඉරියව් පැවැත්ම කෙනෙකුගේ දෙයක් නෙමෙයි. එසේනම් කෙසේද මේ කටයුත්ත සිද්ධවන්නේ? ගමනක් යන ඉස්සර ගමන් යාමේ සිතක් පහළ වෙනවා. මේ අසවල් වැඩේට මම යන්නට ඕනේ. දීර්ඝ ගමනක් හරි කෙටි ගමනක් හරි. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට පිණ්ඩපාත වඩින්න වෙනවා, ආසන ශාලාට වඩින්න වෙනවා, ජන්තාගරයට වඩින්න වෙනවා, නාන සම්පන්සකුවලට වඩින්න වෙනවා, සංඝ දර්ශනයේට, ඉෂ්ඨවර දර්ශනයේට, සංඝෝපස්ථානයේට, ආචාර්ය උපාධ්‍යාය වතට යන්න වෙනවා, විහාරස්ථානයේට, චෛත්‍යස්ථානයේට යන්න වෙනවා, බෝධිමාලිකේට යන්න වෙනවා, කැසිකිළියට, වැසිකිළියට යන්න වෙනවා, පඳුමඬුවට යන්න වෙනවා. මේ සියල්ලම ගමන. ඒ සෑම ගමනක්ම ආරාමයෙන් පිටත ගමක් නගරයක් හරහා යන දීර්ඝ ගමනක් වුණත් ඒ ගමන. ඒ ගමනක් යාමට පළමුවෙන් මේ අසවල් ගමන යන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත එක සිතක් නෙමෙයි. සිත පේලි 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 කෝටි ප්‍රකෝටි ගණනාවක් චිත්ත වීති වශයෙන් වැඩ කරනවා. එසේ සිතේ ඇතිවන්නා වූ ගමන අධ්‍යාසය නිසා තමන්ගේ సంతානෙහි චිත්ත කිරිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාතය පහළ වෙනවා. කාය විඤ්ඤාතය කියන්නේ ශරීරයේ අත්පා ආදී සැලවීම, ක්‍රියාකර වීම. කාය විඤ්ඤාතය සකල ශරීරයේ පැතිරීම නිසා මේ ඇටසැකිල්ලකින් සකස් වූ කන්ද సంతානය ගමන පිටත් වෙනවා. පියවරෝ සෝනවා, යවනවා, දිගහරිනවා, පාත් කරනවා, තබනවා, පාගනවා. මේ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ කෙනෙක් නෙමෙයි කරන්නේ, කෙනෙකුගේ ක්‍රියාවලියක් නෙමෙයි. චිත්තචෛතසික ධර්මහා රූපයන්ගේ පැවැත්ම කියන එක ප්‍රත්‍යවේක්ෂාක් නුවණින් තේරුම් ගන්නවා. ඒකයි පජානාති කිව්වේ. ප්‍රකාරයෙන් දැනගන්නවා, නිසි හැටියෙන් දැනගන්නවා, හේතුඵල සම්බන්ධතාවයෙන් දැනගන්නවා. ගමන යන්න ඕනේ කියන සිත හේතුවක්. ඒ සිතයි හේහි තියෙන චෛතසික ධර්මයි ගමන යාමට හේතුවක්. ඒ නිසා ඒ සිතේ සිත නිසා හටගන්නා චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. ඊළඟට ඒ චිත්තක්‍රියා වායෝ ධාතුව හේතු වීමෙන් කාය විඤ්ඤාතී නම් වූ චෝපන කය, කයේ සැලවීම සිද්ධ වෙනවා. එතකොට චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක් කාය විඤ්ඤාතී හේතුඵලයක්. ඒ කාය විඤ්ඤාතී නිසා පය එසවෙනවා, යවෙනවා, දිගහරිනවා, පාක් කරනවා, තබනවා, පාගනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එහිදී හේතුඵල සම්බන්ධතාවයෙන් මේ ගමන් ඉරියව්වක් පැවැත්වෙනවා විනා කෙනෙකුගේ ගමනක් නොවේයි. කෙනෙක් ගමන් කරනවා නෙමෙයි කියන එක නුවණින් දකිනු පිණිස නාම රූප වශයෙන් මෙසේ බෙදා බැලීමෙන් යුතුව ගමන යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියා දේශනා කළේ මේකයි. තිතෝ වා තිතෝම් හිති පජානාති. ඒ ගිය ගිය තැන්හිදී හිත ගන්න සිද්ධ වෙනවා. අමදෙමින් සිත ගන්න සිද්ධ වෙනවා. බෝධියේ ශෛත්‍ය විහාරස්ථානේ වඳින්න ගිහින් හිත ගන්න සිද්ධ වෙනවා. සංඝ දර්ශනයේ දැකීම සඳහා ගොස් හිත ගන්න සිද්ධ වෙනවා. සඳුමන් හිත ගන්න සිද්ධ වෙනවා. පින්ඩපාතේ පෙනී සිත ගන්න සිද්ධ වෙනවා. නොයෙක් නොයෙක් අවස්ථාවල සක්මන් කෙළවරේ පවා සිත ගන්න සිද්ධ වෙනවා. එතකොට කාගෙද මේ සිත ගැනීම? සිටීමට ඕනෑ කියන සිතක් පහළ වෙනවා. ඒ සිත කෝටි ප්‍රකෝටි ගණනාවක් පේලි 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 සිටීමට ඕනෑ කරන චිත්ත පේලියක් පහළ වෙනා චිත්ත වීති පේලියක්. එතකොට ඒක නාම ධර්මයක්නේ, සත්‍යයක් පුජ්‍යලේ කාත්මයක් නෙමෙයිනේ. ඒ චිත්ත సంతානෙහි අවශ්‍යතාව නිසා අර වාගේම චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් මේ ශරීරයේහි කාය විඤ්ඤාතිය පහළ වෙනවා. වාඩි වී සිටියානම් නැගී සිටිනවා. ගමනේ යෙදී සිටියානම් නැවතීම සිද්ධ වෙනවා. ඒ චෝපන කාය විඤ්ඤාති නිසා ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ 300ක් අටකතු වලින් 180ක් සංදිස්ථාන වලින් ගැලපී තියෙන මේ අට්ටි සංඝාතේ සහිත රූපකය කැමති ලෙසින් තනිපයින් හරි දෙපයින් හරි ඇදේට හරි ඉරිජුව හරි කෙලින් හරි ඇදේට හරි සිටීමේ ඉරියව්වක් පවත්වනවා. එතකොට සිටීමේ ඉරියව්ව කාගේවත් නෙමෙයි, අර මුලින් පහළ වුණා වූ චිත්ත පරම්පරාවත්, ඊළඟට චිත්තක්‍රියා වායෝ ධාතුවත්, කාය විඤ්ඤාත්ය කියන මේ හේතු සම්බන්ධතාවෙනොයි සිටීමේ ඉරියව්ව සිද්ධ වුණේ. ඒ චිත්ත පරම්පරාවත් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නොවේයි. එවාගෙම චිත්තක්‍රියා වායෝ ධාතුවත් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නොවේ. කාය විඤ්ඤාත්යත් සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. ඊළඟට මේ සිටීමේ ක්‍රියාව සිද්ධ වෙන ස්කන්ධ කූඩුවද සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. බුදු ධාතු මාත්‍රයක් කියන අවබෝධය ඇති කර ගන්නවා. මෙන්න පජානාති නුවණින් විදර්ශනා කළා. නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. වාඩි වෙනවා නම් වාඩි වෙන බව නුවණින් විදර්ශනා කරනවා. කාගේද මේ වාඩි වීම? කවුද මේ වාඩි වෙන්නේ? කෙනෙක් නෙමේ, කෙනෙකුගේ නෙමේ. වාඩි වෙන්නේ මේ කියා සිතක් පහළ වෙනවා. ඒ සිත් පේලි පේලි සිය දහස් ගණන් චිත්ත වීති වශයෙන් පහළ වෙයි. ඒ චිත්තයාගේ හේතුවෙන් චිත් මේ ශරීරයේහි චිත්තක්‍රිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රිය වායෝ ධාතුව ශරීරයේ ඉතිරි පැතිරි පහළ වීම නිසා ශරීරයේ චලනයේ හෙවත් කාය විඤ්ඤාති ඇති වෙනවා. මේ කාය විඤ්ඤාතියේ සකල ශරීරයේ පැතිරී යාම නිසා යටි කය නමා ගන්නවා, උඩු කය ඍජුව තබා ගන්නවා, වාඩි වීමේ ඉරියව්ව පවත්වනවා. එතකොට මුලින්ම හට ගන්නා වූ චිත්ත පරම්පරාව සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. එනිසා ඇතිවෙන චිත්තක්‍රියා වාය ධාතුවද සත්‍ය පුජ්‍යලාත්ම ස්වභාවයෙන් තුරයි. කාය විඤ්ඤාතියේද සත්‍ය පුජ්‍යලාත්ම ස්වභාවයෙන් තුරයි. ඊළඟට දෙපාය නමාගෙන වාඩි වී සිටින මේ රූපකයද සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නොවේ. මේ විදිහට වාඩි වීමේ ගිරියව්ව අනුව නාම රූපයන් මෙනෙහි කිරීමේ නුවණ ඇති කර ගන්නවා. සයානෝවා සයානෝම් හීති පජානාති. සතපේ සිටිනවා නම් සතපේ සිටින්නේ මේ කියන එක විදර්ශනා කරනවා. සතපෙන්නට දිග ඇදෙන්නට උඩුකුරු හරි ඇලේත හරි වකුටු වෙලා හරි ඍජුව හරි සතපීමට හිතක් පහළ වෙනවා. ඒ සිත නාම ධර්මයක්. ඒ සිතේ නිසා සිත් පේලි 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 කෝටි ප්‍රකෝටි ගානක් ඇතිවීම නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. ඉරුජෝ පිහිටියාවෝද, හිතගෙන සිටියාවෝද, වාඩි වී සිටියාවෝද මේ අට්ටි සංඝාතමේ රූපකය දිග ඇදිලා සයනගත වෙනවා. එතකොට කාගේද මේ සයනගත වීම? කවුද මේ සයනගත වන්නේ? කෙනෙක් නෙමේ, කෙනෙකුගේ නෙමේ. ඒ කියන්නේ චිත්තක්‍රියා වායෝ ධාතුවට හේතු වුණා සතපෙන්නට දිග ඇදෙන්නට ඕනේ කියන සිත. සිත හේතුවක්, චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති පහළ වුණා. එතෙන්දී චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක්, කාය විඤ්ඤාති ඵලයක්. කාය විඤ්ඤාති හේතු කොටගෙන මේ ශරීරය ලිහිල් වෙලා බර බවට පත් වෙලා ඇඳක හරි යම් කිසි ආස්තරණයක හරි දිග ඇදිලා සයනගත වෙනවා. ඒ සයනගත වෙන්නා වූ මේ රූපකයද අර වාගේ සත්‍ය පුඤ්ඤලයේ ආත්මයක් නෙමෙයි. හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා පරමාර්ථ ධර්මයක්. මෙන්න මේ අනුව සතර ඉරියව්වම නුවණින් අවබෝධ කරගෙන විදර්ශනා කරනවා. යථා යථාමා පනස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. මේ ශරීරය යම් යම් ආකාරයකින් ඉරියව් පවත්වනවා නම්, ඒ කියන්නේ උත්කුටකින් වාඩි වෙනවා, දන ගහගෙන වාඩි වෙනවා, ඇලේට වාඩි වෙනවා, එක එක ආසන ක්‍රම වලින් වාඩි වෙනවා, එවාගෙම උඩුකුරුව වාඩි වෙනවා, එවාගෙම තවත් තවත් ආකාර වලින් ඉරියව් පවත්වනවා, එහාට නැමෙනවා, මෙහාට නැමෙනවා, එවාගෙම වකුටු වෙනවා, නොයෙක් නොයෙක් ආකාර ඉරියව් අපේ ශරීරයේ පවත්වන්න සිද්ධ වෙනවා ඒ වෙලාවට. එතෙන් යම් යම් ඉරියව්වකින් අපේ ශරීරයේ පවත්වනු ලැබෙනවා නම් ඒ ඉරියව්ව විදර්ශනාවට හරවනවා. මේ නැමී සිටින්නේ, මේ පාසී සිටින්නේ, මේ අත්පා දිග අරගෙන සිටින්නේ, මේ වකුටු කරගෙන සිටින්නේ, එවාගේ මේ එක ඒ මේ අතට හැරෙන්නේ, එවාගේ මේ විදිහේ වෙන වෙන ඉරියව් පවත්වන්නේ කවුද, කාගේද? කෙනෙක් නෙමේ, කෙනෙකුගේ නෙමේ. ඒ ක්‍රියාව කරන්න තිහිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව සකල ශරීරයේ පැතිරියාම නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය හේතු කොටගෙන ශරීරයේ ඒ ලොකු කුඩා ඉරියව් පවත්ම සිද්ධ වෙනවා. එතකොට මුලින්ම හට ගන්නා සිතද අරූපේ ධර්මයක්, නාම ධර්මයක්, සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොවේයි. චිත්තක්‍රියා වායෝ ධාතුවද එසේම සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොවූ ධාතු මාත්‍රයක්. එවාගෙම කාය විඤ්ඤාතියද සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොවූ ධාතු මාත්‍රයක්. මේ කුඩා කුඩා ඉරියව් පැවැත්වීමට ලක්ුණා රූපකයද සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොවේයි. නිස්සත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයක්. මේ විදිහට තමන්ගේ කුඩා ලොකු කුඩා සෑම ඉරියව්වක්ම විපස්සනාර නැගීමේ පිළිවෙල මෙම ඉරියාපත පබ්බ මනසිකාර භාවනාවට ඇතුළත් වෙනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මෙසේ ආධ්‍යාත්මික సంతානේ ඉරියාපත අනුව විදර්ශනා කරනවා. බහිද්ධා సంతානවලත් ඉරියාපත මෙසේ යයි සංසන්දනය කරමින් විදර්ශනා කරනවා. ආධ්‍යාත්මික බාහිර ද්‍යාකාරෝ මේ ශරීර කූඩුව රූපස්කන්ධය විදර්ශනාට නම් වාසය කරනවා. සමුදේ ධම්මානුපස්ස සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. එතකොට මේ ඉරියාපත සම්බන්ධ වූ ස්වરૂප කායයාගේ හේතුව හේතු පහ දැකීමෙන් විදර්ශනා කරනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය එවාගෙම නිබ්බති ලක්ෂණය. එවාගෙම වය ධර්ම වශයෙන් අවිද්‍යා නිරෝධය, කර්ම නිරෝධය, තණ්හා නිරෝධය, ආහාර නිරෝධය වගේම වය ලක්ෂණය. මේ හේතුඵල සම්මේසම්සේල්පල් ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනුව විදර්ශනා කරනවා. අත්ථිකායෝති වාපනස්ස සතිපත්තුපත්ිතා හෝති. සත්‍යයක් පුඤ්ඤලයක් න වූ රූපකාය මාත්‍රයක් මෙහි ඇතැයි මනමින් නුවණින් දැනගන්නවා. එළඹ සිටි තීයත් එක් බාටපත් වෙනවා. නැචකින්චි ලෝකේ උපාදීති. ඒ කියන්නේ අනිශ්චිතෝච විහෙරති. තණ්හාදිත්‍ය නිස්සරයක් නැමැතිව තණ්හාදිත්‍ය උපාදානයකින් නොගෙන වාසය කරනවා. ඒවම් තිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට යෝගාවචරයන් වහන්සේ සතර ඉරියව් සම්බන්ධවද කායානුපස්සනා සතිපට්ඨානයේදී වාසය කරනවා කියන එක මෙම දේශනාවේ අවසාන නිගමනයේ සඳහන් වෙනවා. දැන් මේ කියවන ඉරියාපත මානසිකාරයේ පිළිබඳව කෙටි උපදේශ පළක්. නැවත කියවෙනවා චතු සම්පජඤ්ඤේ සම්බන්ධ භාවනා උපදේශයක්. කුණච පරම්භික්කමේ අභික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ පතාරිතේ සම්පජානකාරී හෝති, සංඝාතිපත්ත චීවර ධාරණේ සම්ප්‍රජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සායිතේ සම්ප්‍රජානකාරී හෝති, උච්චාර පස්සාව කම්මේ සම්ප්‍රජානකාරී හෝති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්ප්‍රජානකාරී හෝති. මේ කියවුනේ සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන චතු සම්පජඤ්ඤ පබ්බේ ගැනයි. චතු සම්පජඤ්ඤ පබ්බෙන් කියවෙන්නේ කොටස් හතකට, අපේ සෑම ඉරියව්වක් කොටස් හතකට බෙදාගෙන ඒ අනුව විපස්සනා කිරීමේ පිළිවෙතක්. එතන සඳහන් වෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යාමේදීද ආපසු හැරි එමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනාවේ යෙදෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදීද හැරි බැලීමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනා කරනවා. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති. අත්පා ආගිය නැමීමේදී දිගහැරීමේදී විදර්ශනාවේ යෙදෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. භික්ෂුන් වහන්සේ නම් තනිපට සිවුර, අඳන සිවුර, සංගල සිවුර, පටිය මේවා දරා ගැනීමේදී, ගැනීමේදී, පාත්‍රය අතර ගැනීමේදී මේ සියල්ල සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උච්චාර පස්සගත් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පානාදී අනුභව කිරීමේදී, සායනීය කිරීමේදී, පරිභව කිරීමේදී සම්‍යක් ප්‍රඥාවේ නිදර්ශනාවෙහි යෙදෙනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මල මූත්‍ර පහ කිරීමේ ශරීර කෘත්‍යං හිදීද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ගතේ චිත්තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. කුඩා කුඩා ගමන්හිදී සිටගෙන සිටීමේදී එවාගේ වාඩි වී සිටීමේදී සානගතව සිටීමේදී එවාගේ අවදී සිටීමේදී නිදාගෙන සිටීමේදී තුෂ්ණිම් භාවයෙන් සිටීමේදී කතා කිරීමේදී මේ සෑම කටයුත්තකදීම තමා විදර්ශනාවේ යෙදී වාසය කරනවා. මේ චතුසම්පජඤ්ඤ පබ්බය සවිස්තරව දැක්කෙන තැන තියෙනවා සම්‍යක් ප්‍රඥා හතරකින් මේ සම්පජඤ්ඤ භාවනාව කටයුතු කියලා. සම්‍යක් ප්‍රඥා හතර නමින් කියවෙන්නේ සාර්ථක සම්ප්‍රඥය, සත්‍රාය සම්ප්‍රඥය, ගෝචර සම්ප්‍රඥය, අසම්මූහ සම්ප්‍රඥය කියන්නේ සම්‍යක් ප්‍රඥා හතරයි. සාර්ථක කියන්නේ යම්කිසි කාර්යයක් ඒකාන්තෙන් කුසල් වැඩේ නම් ඒ කුසල් වැඩෙන්නා වූ ක්‍රියාව සාර්ථකයි කියලා අවබෝධ කර ගැනීම සාර්ථක සම්පජන්‍ය. කුසල් නොවැඩෙනවා නම් ඒක අසාර්ථකයි. සත්‍රාය කියන්නේ තම තමන්ගේ සීලයට, ගුණයට, ප්‍රතිපත්තියට, ජීවිතයට හෝ අනතුරක් නොමැතිනම් ඒ කාරණය සත්‍රායයි. එසේ අනතුරක් වේනම් ඒක අසත්‍රායයි. ඒක නුවණින් දැන ගැනීම සත්‍රාය සම්පජන්‍යයි. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ තමා කැමැති භවනා ගෝචරයක්, භවනා අරමුණක් අරගෙන මේ ඒ කටයුතු නෙදී සිටීමයි. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ ඒ ක්‍රියාවන් ද පළමුවත් ක්‍රියාවෙන් අවසානයේදීත් ඒ පැවති නාම රූප ආදී ත්‍රිලක්ෂණයන් අනුවා විදර්ශනා වැඩීමේ නුවණයි. ධාතු සලකා බලමු. අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන්නේ කුමක්ද කියලා. අභික්ඛන්ත කියන්නේ ඉදිරි බලා යාම. ප්‍රතික්ඛන්ත කියන්නේ ආපසු හැරි ඒම. පින්දපාත ශාලාට අපි ගමන් කරනවා, ඒක අභික්‍රමණයක්. පින්දපාත ශාලාවෙන් අපි ආපහු හැරි එනවා, ඒක ප්‍රතික්‍රමණයක්. වෛද්‍යවරුන් වෙත එවාගෙම යම්කිසි විශේෂ කාරණයක් සඳහා අපි දුර ගමනක් යනවා, ඒක අභික්‍රමණය. ආපසු හරි එනවා, ඒක ප්‍රතික්‍රමණය. ඔය විදිහට අභික්‍රමන ප්‍රතික්‍රමන දෙක තේරුම් ගත්තහම එතෙන්දී අපේ සිත කෙසේනම් සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවාද කියන එක තෝරා ගන්නට ඕනේ. අපි හිතා බලමු, යම් කෙනෙකුට අනුරාධපුරයෙහි පූජනීය ස්ථාන වැඳ පුදා ගන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන ඉස්සර හිතනවා මේ ගමන සාර්ථකද? ඒ කියන්නේ කුසල් වැඩෙන ගමනක්ද, අකුසල් වැඩෙන ගමනක්ද? යම් හේකින් විනෝදයක් සඳහා යනවා නම් ඒක අසාර්ථකයි. විනෝදේ කියන්නේ කුසල් වැඩෙන දෙයක් නෙවෙයි, අකුසල් වැඩෙන දෙයක්. එනිසා විනෝදයක් සඳහා නෙවෙයි, තමා ගමන් කරන්නේ බුද්ධ වන්දනාවක් සඳහා, මල් පූජාවක් සඳහා, පහන් පූජාවක් සඳහා, කොඩි පූජාවක් සඳහා, වෙනත් ආගමික වතක් පිළිවෙතක් සඳහා ගමන් කරනවා නම් ඒක සාර්ථකයි. කොටින්ම කුසලයක් වැඩෙන ගමන සාර්ථකයි. සත්‍රාය බලනවා. ඒ සාර්ථක වුණ සත්‍රාය නොවේ නම් ගමන සිද්ධ කරන්නේ නැහැ. සත්‍රාය කියන්නේ ඒ ගමනේදී ගත කරන කාලය තුල තමන්ගේ සීලයට සීල විපත්‍යක් නොවිය රැකගත හැකිද? එවාගෙම තමන්ගේ වයසට, තමන්ගේ චරිතයට, තමන්ගේ ගරුත්වයට, එවාගෙම තමන්ගේ බහුසුත බවට, එවාගෙම තමන්ගේ සම්භාවනීයත්වයට මේක සුදුසුද නැද්ද, තමන්ගේ ජීවිතයට මේක සත්‍රායද අසත්‍රායද, මේ කොරොත්තු දෙනවද, ඒ සියල්ල සංසන්දනය කොට තීරණය කර ගැනීමේ නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤයි. යම් හේකින් ඒ ගමන පින් ගමනක් වුණත් ඒ ගමනේදී තමාට යම් අපහසුතා ඇති වෙනවා නම්, නිදසුනක් වශයෙන් කියනවා නම්, දැන් රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ ළඟ විශාල උත්සවයක් පවතිනවා නම්, ඒ උත්සවේ නරඹන්න හාත්පසින් ජනකාව එක්කාසු වෙනවා. තම තමාගේ පළ පුරුදු දුටු දුටුවන් විශ්මයට පමුණුවන ඇඳුම් පැළඳුම් ආයිත්තම් ඇඳගෙන, ආභරණ පැළඳගෙන පොළොවට දැස්ස දිව්‍ය කුමාර කුමාරියන් වගේ සැරසී එනවා. ඉතින් සමහර වෙලෙට ඇඟේ හැප්පෙනවා. පිරිස සම්බාධනකොට ඇඟේ හැප්පෙන්න පුළුවන්. ඒ තරමට දුෂ්කරතාවන් සිනඟ වැඩි ස්ථානෙදි තියෙනවා. ඉතින් යෝගාවචරයා හිතෙනවා
තුවන්ගලිතා වන්දනාට යන ගමන නම් සාර්ථකයි. නමුත් ඒ ගමනේදී මේ විදිහ විශාල ජන සම්නිපාතයක් ඇති වෙන බැවින් ඒක මට අසත්‍රායයි කියලා තමන්ගෙන් කරගන්න. එසේ නැතුව එවැනි ජන සම්නිපාතයක් නැතුව විවේකස්ථානයක් බලා වඩන ගමනක් නම් ඒ ගමනේදී තමන්ට සංඝීස්වරයන් වහන්සේලා දැක ගන්න ලැබෙනවා, ධර්ම ශ්‍රවණය කර ගන්න ලැබෙනවා, වෙනත් වෙනත් ආගමික අලුත් වැඩියාවක් ඇති කර ගන්න ශක්තිය ලැබෙනවා. එනිසා මේ ගමන තමන්ගේ ජීවිතයට, තමන්ගේ සීලයට, තමන්ගේ ප්‍රතිපදාවට තමන්ට මොනෝ දෙයකටවත් බාධාවක් වන්නේ නැහැ කියලා තේරුම් ගන්න නුවණින් පුළුවන් වුණා නම් ඒ ගමන සත්‍රායයි. මෙන්න මේ සත්‍රාය අසත්‍රාය දෙක තෝරා ගැනීමේ නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤය කියලා හඳුන්වනවා. ගෝචර සම්ප්‍රජඤ්ඤය කියන්නේ ඒ විදිහේ සාර්ථක ගමනක්. සත්‍රාය ගමනක් පිටත් වෙන්න ඉස්සර අදිෂ්ඨාන කරගන්නවා මම මේ ගමන පුරාම අසවල් කමතහනින් එදී සිටින්නේමි. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය මේ ආදී කවර විදිහේ හෝ කුසල ක්‍රියාවන් නැත්තම් භාවනාවක් අරමුණු කර ගැනීමේ අදිෂ්ඨානය ඇතුව පිටත් වෙනවා. එතකොට තමාගත භාවනා කමතහන අතරතුර කැඩුනත් නැවත නැතේ භාවනා මලොත් වැඩියා කරගෙන ගමන සිද්ධ කරනවා. ඉතින් මේකට කියනවා ගෝචර සම්ප්‍රජඤ්ඤය කියලා. ඒකට කියන්නේ උපනිබන්ධ ගෝචරේ. ගෝචර අවස්ථා දෙකක් තියෙනවනේ. උපනිෂේ ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා. උපනිෂේ ගෝචරය කියන්නේ ආචාර්ය උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රය. ආචාර්ය උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රයේ ඉන්න අන්තේවාසිකයන් ශිෂ්‍යයන් දාසෙන් දාස ඒ වැඩිහිටි කල්යාණ මිත්‍රයන්ගේ හැවණින නිසා දියුණුවටපත් වෙනවා. ගුණයෙන් නුවණින් සීලාදී ප්‍රතිපත්තියෙන් ධ්‍යාන මාර්ගඵල දක්වා දියුණුවටපත් වෙනවා. එනිසාකට කියනවා උපනිෂේ ගෝචරය කියලා. දැන් අපි නිස සමාදන් වන්නේ ඒ තේරුමයි. සමාදන් වූවා හෝ නුවා හෝ වැඩිහිටියෙකුගේ ආශ්‍රයේ ගත කිරීම තමයි මෙතන උපනිෂේ ගෝචරය කියන්නේ. උපනිබන්ධ ගෝචරය කියන්නේ භාවනා කමතහන. තමන් කොච්චර සීලවන්තව හිටියත්, තමන් කොච්චර ධර්මඥානීව හිටියත් භාවනා ඥානෙ නොමැතිව මේ ලෝක සාන්තිය සලසන්නේ ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඒ සියල්ල තමන් හදාගන්නවා. තමන් සුදුස්සෙක් වෙනවා, තමන් සැනසීලවට සැනසුමක් පිණිස. මෙන්න මේක නිසා ඒ උපනිෂේ ගෝචරයෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ගතමන අවශ්‍ය දේ දැනගෙනගෙන ඊළාට උපනිබන්ධ ගෝචරයෙන් භාවනා කමතහම් පුරුදු කරගන්න. භාවනා කමතහම් පුරුදු කරගත්ත යෝගාවචරයා ඕනෑම දිශාවක නිර්භීතව තමන්ගේ ආත්ම දමනය කරගෙන යහපින් සීලාදී ගුණ පුරන්ඩ සමත් වෙනවා. මේ නිසා උපනිබන්ධ ගෝචරයයි මෙතන ගෝචර සම්පජඤ්ඤ නමින් හැඳින්වෙන්නේ. තමන් යම් කිසි භාවනා කමතහන ගන්නවා, ඒ කමතහනින් දාසේ කටයුතු කරනවා. මේ රැයේ මේ දවාලේ කියලා වෙනසක් නැහැ. සැලන උතන වෙනසක් නැහැ. හැම විටම තමන්ගේ භාවනා කමතහනින් කර නොවි කටයුතු කරනවා. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ අර ඉරියාපත මානසිකාරය සඳහන් කළා වගේ මේ ගමනක් යන්න මට හිතක් පහළ වෙනවා. ඒ සිතේ නාම ධර්මයක්. ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම ධර්මයක්. ඒ සිත නිසා චිත්ත ක්‍රියා වාය ධාතුව පහළ වෙනවා. චිත්ත ක්‍රියා වාය ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පහළ වීමෙන් මේ ගමන ක්‍රියාව සිද්ධ වෙනවා. අභික්‍රමණ ඉදිරියට යාම සිද්ධ වෙනවා. එතකොට මෙහි දී සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි චිත්ත පරම්පරාවයි. ඊළඟට චිත්තක්‍රියා වායෝ ධාතු පරම්පරාවයි කාය විඤ්ඤාති පරම්පරාවයි කියන මේ සියල්ලගේ හේතු වෙනුයි මෙම පැවැත්වීම සිද්ධ වුණේ කියලා නුවණින් තේරුම් කරගන්නවා. එතකොට මේ ගමන යන්නේ සත්‍යයේ පුජ්‍යලේක් නෙමෙයි නාමයක් රූපයක් දෙක ගමන් කරනවා. නාමයක් රූපයක් දෙක ඒ ඒතන ක්‍රියාකාරී වෙනවා. නාමයක් රූපයක් දෙක නැවත මේ පුනර්භවයටත් එනවා, නැත්තම් මේ ආපසු මේ ජීවිතයටමපත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම නාම රූප පරිච්ඡේදයෙන්, ස්කන්ධ පරිච්ඡේදයෙන්, ආයතන පරිච්ඡේදයෙන්, ධාතු පරිච්ඡේදයෙන්, චතුස්සත්ත්‍ය පරිච්ඡේදයෙන් යුතුව නුවණින් යුක්තව ඒ කටවතු සංවිධානය කර ගැනීමවත් ගමන යාම මෙතන අසම්මූල සම්ප්‍රජඤ්ඤයේ හැටියට සිද්ධ වෙනවා. ගමන ආරම්භයේදී ගමන අවසානයේදී මේක හිතන්න කියලා තියෙන මහා සීව මහ රහතන් වහන්සේ 30000ක් ශිෂ්‍යයන් හිටියේ මහා සීව මහ රහතන් වහන්සේ 30 අවුරුද්දක් වීර්ය කළා රහත් ඵලයටපත් වුණේ. උන්වහන්සේ ත්‍රිපිටක ධාරී අර්ථකථාචාර්ය අෂ්ඨාරස භානක භික්ෂු සංඝයා වහන්සේට උගන්වපු දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේ නමක්. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍ර අර්ථකථාවේ සඳහන් කළ තියෙනවා යම්කිසි සක්මන් කිරීමක යෙදিলা ධර්ම දේශනාවක යෙදিলা ගමනක් ගිහින් ඇවිත් ඒ විදිහ යම් යම් ක්‍රියාවක අවසානයේදී ඒ සියල්ල ඒ ගත කළ කාලය තුල පහළ වෙච්ච නාම රූප ආදී සියල්ල ත්‍රිලක්ෂණයේ විපස්සනාත්මන් වා මෙනෙහි කළ යුතුයි කියන උපදෙස් දීලා තියෙනවා. ඒ මහා සීව මහ රහතන් වහන්සේ උපදේශයේ අනුව කලක බැලීමේදී දැන් ධර්ම දේශනා කළ ධර්ම දේශන අවසානයේදී ත්‍රිලක්ෂණයේ ධාරෝණ ධර්ම දේශනාවේ කලින් ත්‍රිලක්ෂණයේ ධාරෝණ එතකොට එතෙන්දී සිද්ධ වුණේ අසම්මූල සම්පජඤ්ඤයයි. මම මේ දේශනා කරනවා මම මේ භාවනා කරනවා කියන හැඟීමක් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාවෙත් තියෙනවානේ දිට්ඨිංච අනුපගම්ම සීලවා ගාථාවේ කාමේසු විනිජගේ දං නහි ජාතු ගබ්බසෙන්යම් පුනරේති. එතන සඳහන් වෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මම මෛත්‍රී වැඩුවා. අනිකුත් සත්‍යයන් මෛත්‍රී මගේ මෛත්‍රී අනුභවයට ලක් වුණා. එම හිතන්නේ නෑ දික්කින්ච අනුපගම්ම මෛත්‍රී වැඩු මම තියා කෙනෙක් නෑ මෛත්‍රී කරමුණු සත්‍යෝ කියලා කොටසක් නෑ සියල්ලම නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්චසමුප්පා ධර්ම අන්න අසම් චතු සම්පජඤ්ඤේට අනුව ඉදිරියට යාමද ආපස්සට ඒමද ආදී සෑම ක්‍රියාවක්ම සතරාකාර නුවණින් කල්පනා කොට සිද්ධ කරනවා. මේක චතු සම්පජඤ්ඤ භාවනා කර්මස්ථාන එක මාතෘකාවක්. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියන්නේ ඉදිරි බැලීම ආපසු හරිය බැලීම. ඉදිරි බැලීමේදී තමන්ගේ සිතින් ආවර්ජන කරන කවුද මේ ඉදිරියේ බලන්නේ? කාගේ බැලීමක්ද? කෙනෙක් නෑ. ඉතින් බැලීම කියන්නේ මේ ක්‍රියාවක් වළිය සිද්ධ වෙන්නේ නාම රූප දෙකක හේතුඵල සම්බන්ධතාවය. ඉදිරි බැලීමේදී තමන් දන්නවා දැන් මේ දැකීම කරන්නේ චක්ෂු ප්‍රසාදේ නිමිති කරගෙනයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිත චක්ඛු විඥානං තින්න සංගති පස්සෝ. එතකොට චක්ෂු ප්‍රසාදයයි වර්ණ රූපයයි එවාගෙම පස්සයයි නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිත චක්ඛු විඥානං චක්ෂු ප්‍රසාදයයි වර්ණ රූපයයි චක්ඛු විඥානයයි ඊළඟට ස්පර්ශය හට ගන්නවා. එතකොට මේවා පෙරපසු නොවි සිදුවෙන දේවල්. දැන් චක්ෂු ප්‍රසාදය කියන්නේ මොකක්ද? රූපාරමුණ කියන්නේ කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද? ඒ හට ගන්න පස්සේ නම් කුමක්ද? මේවා සියල්ලම සම්‍යප්ප්‍රඥාවෙන් තේරුම් කර ගන්නවා. අර අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ කියන මේ අවස්ථා දෙක තවදුරට පැහැදිලි කරගන්න පිණිස අර්ථකථාචාර්යයන් වහන්සේලා විසිතුරු හේතු දාන දක්වලා තියෙනවා. ඒ කියන්නේ කාලවල්ලි මණ්ඩප වාසී මහානාග මහරහතන් වහන්සේ මෙන්ද ආලින්දක වාසී පුස්සදේ මහරහතන් වහන්සේ මෙන්ද එවාගෙම ගලම්බ තිත්ත වාසී පනස්නමක් වස්විසෝ භික්ෂුන් වහන්සේලා මෙන්ද කියලා නිදර්ශන කීපයක් දක්වනවා. ඒ අතුරෙන් මුලින් සඳහන් කළ ස්වාමින් වහන්සේ කාලවල්ලි මණ්ඩප වාසී මහානාග ස්වාමින් වහන්සේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අපේ සර්වඥන් වහන්සේ ලෞතර බුදු වීම සඳහා අවුරුදු 6ක් මහා ප්‍රධාන වීර්ය වැඩුවා. මම මේ ප්‍රධාන වීර්යයට ගෞරව පිණිස මේ ප්‍රතිපදා පුරන්නේ මේ කියා අවුරුදු 7ක් තිස්සේ වාඩි වෙන්නේත් නැතුව ඇවිදින්නේත් මේ සැතපෙන්නේත් නැතුව සිටීමේ ඉරියව්වයි ඇවිදීමේ ඉරියව්වයි කියන ඉරියව් දෙකෙන්ම 7 අවුරුද්දක් භාවනා නියෝගිව ගත කළා. පින්දපාත වඩින්නේත් අර වාගේ හිතගෙන කොත්නවත් වාඩි වෙන්නේ නැහැ. දන්වල දන්නේත් හිතගෙන. මේ තරමට උත්සාහන වීර්යයෙන් අවුරුදු 6ක්ම වීර්ය වැඩුවා. භාවනා කළා. නැවතුන් වහන්සේ අවුරුදු
16ක්ම ගතපච්චාගතවත පිරුවා. ගතපච්චාගතවත පිරීම කියන්නේ මේකයි. ගතපච්චාගතවත පිරීම සම්බන්ධ මාතෘකා හතරක් තියෙනවා. ඉද ඒකච්චෝ හරති න පච්චාහරති. ඒකච්චෝ නේවහරති පච්චාහරති. ඒකච්චෝ නේවහරති න පච්චාහරති. ඒකච්චෝ හරතිච පච්චාහරතිච. මේ මාතෘකා හතරයි. සමහර භික්ෂුන් වහන්සේ නම ගමන පිටත් වීමේදී කමඨහන ගෙනියනවා, ආපසු වීමේදී අමතක වෙනවා. සමහර භික්ෂුන් වහන්සේ නම ගමන පිටත් වීමේදී අමතක වෙනවා, ආපසු වීමේදී භාවනා කමඨහන ගෙනියනවා. සමහර කෙනෙක් යනකොට එනකොටවත් එවාගෙම කොයි වෙලාවකවත් භාවනා කර්මස්ථාන ගැන සිතක් පාවිච්චි කරන්නේ නැහැ. සමහර කෙනෙක් යනකොටත් එනකොටත් හැම අවස්ථාවකම භාවනා කර්මස්ථානයේ යෙදී කටයුතු කරනවා. ඒක තමයි හරතිච පච්චාහරතිච. ඒ කියන්නේ ගතපච්චාගතවත පුරණ භික්ෂූන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. දවල් කාලය, උදේ වරුව, සවස් වරුව. ඊළඟට රාත්‍රී කාලේ කොටස් තුනකට බෙදා ගන්නවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. එයින් පශ්චිම යාමයේ භික්ෂූන් වහන්සේ අරුණෝදයට කලින් අවදි වෙනවා. දක්මැඳ මුවදවා ප්‍රතිවේක්ෂාදී කොටගෙන ආසන කීපයක් උණුසුම් කරමින් භාවනාව යෙදෙනවා. භාවනාව යෙදিলা අරුණෝදය වෙන වටපිටාව හොඳට පෙනීගෙන යන අරුණෝදය වෙලාවේ බෝමලුව, සෑමලුව, විහාරමලුව වත් පිළිවෙත් පුරනවා. එවාගෙම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ වත් පිළිවෙත් පුරනවා. ඒ හැම තැනකටම තබන පියවරක් ගානේ සමාගේ මූල කර්මස්ථානින් ගමන් කරනවා. විහාරස්ථානයකට, චෛත්‍ය මලුවකට, බෝමලුවකට පැමිණියානම් එහි තියෙන ප්‍රාකාරයේ ගේත්තු කණුව ළඟදී සමාගෙන ආව භවනාව නවත්තලා බුද්ධානුස්සති භවනා ගන්නවා. පූජනීය ස්ථානවලදී ගන්නේම බුද්ධානුස්සතියයි. විදර්ශනා කරන්නේ. ඊළඟට ඉරවුදා වුණාට පස්සේ අත්පා මූණකට සෝදාගෙන තවත් ආසන කීපයක් රත් වෙන්න භවනා කරනවා. වෙලාව සැලකලා පාත්‍රය දොහොණේ කරගෙන පාත්‍ර චීවර දරව පිදුසුඟා වඩිනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර දවල් කාලෙත්, උදේ කාලෙත්, සවස් කාලෙත් සාත්‍රියේ පෙර යමත් සාත්‍රී කාලෙ මැදියම සැතපි අලු යමත් කියන මේ අවස්ථා පහේම පංච නීවරණ මැද පැවැත්වෙන හැටියට, නීවරණයන්ට යටපත් නොවන හැටියට උත්තාන වීරියෙන් එළඹ සිටි සිහියෙන් නොනී යුතුව භාවනා නියෝගිව කටයුතු කෙලි. අර සෑමලු, විහාරමලු, ගෝමලු ආදී වත් පිළිවෙත් නිමවා වැඩිහිටි උපස්ථානද සලසා පාතර චීවර දරව ගමන පිටත් වෙන්නේ භාවනාවේ. යම් කිසි පීවරකින් භාවනා කඩුණා නම් ඒක සිහි කළ ආපස්සට ඇවිල්ලා අයමත් එතන ඉස්සම් භාවනා ගෙන යන තරමට අප්‍රමාද වුණා. ඔය විදිහටයි ගතපච්චා ගතවත පුරන්නේ. ඉතින් උන්වහන්සේ යන ගමනේදී භාවනාවෙන් ගියා. යම් කිසි නිවසකදී කැඳිත්තක් පිළි අරගෙන වළඳනවා. ආසන ශාලාවට වී තවත් භික්ෂූන් වහන්සේලා එනකන් හා පින්දපාත වේලාව සලකාගෙන විවේකීව හිත සමාධිමත් කරගෙන ඉන්නවා. එතෙන් මේ සමහර නවක භික්ෂූන් වහන්සේලා වෙන්නා නොයෙක් නොයෙක් විනය ප්‍රශ්න, එවාගෙම ගාම්භීර අභිධර්ම ප්‍රශ්න මේවා විචාරණය. එනිසා එතෙන්දී උන්වහන්සේට භවනා කමටහන සිහි කරගන්න ලැබෙන්නේ. ඒ දේට කල්පනා කරන්න වෙනවා, වචන දාන්න වෙනවා. ඉතින් දවල් පින්නපාතේ ලබාගෙන වළඳලා පාත්‍රයේ දොහොණිය කරන අනුමෙවනි දේශනාවක් පවත්වලා ආපසු වඩිනකොට මේ නොයෙක් නොයෙක් නවක භික්ෂූන් වහන්සේලා, සාමණේර භික්ෂූන් වහන්සේලා, ඉස්සවර භික්ෂූන් වහන්සේලා පවා පස්සෙන් එන එක එක ප්‍රශ්න අහගෙන දායකෝත් ඒ වගේම යම් යම් දේ කතා කරනවා. දින කතා කරන්න වෙලාවක් නොලැබෙන නිසා කියන්න තියෙන කතාව ලොකම තෙන්දී කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට එතෙන් එනකන් ගෙන භවනා කමඨාන කරගන්න අමතක වුණා. දැන් තියෙන්නේ විසිරුණු සිත, අසංවර සිත. උනාසීතින් ආපස්සේ විහාරස්ථානයේ තෙල පාත්‍ර චිර තන්පත් කල මුලින්දලා චිත්ත සමාධිය දිනු කරගන්න මහන්සි ගන්නවා. මෙන්න මෙවැනි භික්ෂූන් වහන්සේලාට කියනවා හරති න පච්චාහරති. යනකොට භාවනාව ගෙන ගියා, එනකොට භාවනාවෙන් තොරව ආවා. ඒක පාඩුවක්. දෙවැන්න එහෙම නෙමෙයි. දෙවැන්න අර වගේ දවල් කාලේ උදේවරුව සවස් වරු අප්‍රමාදව ප්‍රතිපත්ති වල යෙදුණා. ඊළඟට රාත්‍රියේ පෙර යාම හොඳට ප්‍රතිපත්ති පුරා මැදියම් කාලයේ සැතපී අලුයම අවදි වුණා. අලුයම අවදි වෙලා චෛත්‍යංගන බෝධිංගන ආදීවත් පිළිවෙත් නිමවා ආසන කීපයක් පරියන්තෙන් වාඩි වී භාවනා වඩලා සියලු වත් පිළිවෙත් නිමවා පාත්‍ර චීවර ධාරව පිඳුපාති වඩිනවා. හැබැයි මේ වඩින් ඉස්සර උනාසයේගේ ජටරාග්නි අගනවීම නිසා ක්ලාන්තේ වගේ, ඒ කියන්නේ වත් පිළිවෙත් කරන්න ගියත් අධික වේදනාවෙන් එහෙම් මෙහෙම් ඉදලෙන් තල්ලු කරලා දාලා ඉක්මන් කරනවා. මොකද එතරම්ම වේදනාවයි. ඉතින් ඔය විදිහට මහා කලබලකාරීත්වයෙන් නාසය වේග වේගෙන් පිණ්ඩපාත යනවා. ඉතින් ජවන පිණ්ඩපාතික අංග දුතංගයක් නැහැ කියලා තියෙනවා. නමුත් එවැනි උත්සමය සමාත වේගෙන් යනවා. ඒ මෙහෙම ගිහින් යම් කිසි තැනක කැඳ ටිකක් ලැබුණා. උන්වහන්සේ විවේක තැනකට වී කැඳ ටික වළඳනවා, ආසන ශාලාවට වී වළඳනවා. ඇත්තෙන්ම කැඳ ටික ශරීරගත වෙච්ච ගමන් ස්වාමින් වහන්සේට අර විසිරෙමින් තිබුණු සිත එක්කාශ වෙන තරමට කායික සුවයක් ඇති වුණා. ඉතින් ඒ කායික සුවේ පදනම් කරගෙන පිණ්ඩපාත වේලාව සලකාගෙන එතන භාවනාවේදී වාසය කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මෙසේ භාවනා කරන විට අර පය ගණනාවක් සමාධියමත් නොවේ සිටි චිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩෙනවා. ඒ විපස්සනා ඥාන මුළු කුළු ගැන්වීම නිසා මගඵල නිවන දක්වාම දියුණුවට අවස්ථා සැලසෙනවා. මෙන්න මෙහෙම අපේ ලංකාවේ අර උදේවරුවේ අධික කුසගින්න නිසා දවිදවි තවිතවි අපහසුතාවෙන් භාවනා වඩා වත් පිළිවෙත් පුරා පිණ්ඩපාතයේ වැඩලා ආසන ගරේදී එමෙ එවිදිහේ අරිහත්ත්වයට පත් නො වූ ආසනයක් ශ්‍රී ලංකාවේ කොතනකවත් ඇත්තේ නැහැ කියලා සඳහන්ව තියෙනවා. ඒ තරමට ලංකාවේ සෑම ගමක් පාසා ආසන කාසාලා තිබුණා. අර වාගේ ওই දෙවෙනි පන්තියේ භික්ෂූන් වහන්සේ නමල්. ඒ කියන්නේ දවස පුරාම භාවනා කරමින් ඉඳලා අධික කුසගින්න නිසා භවනා සිහි කරගන්න අමතක වීමෙන් පිණ්ඩපාතයේ ගිහිල්ලා ඒ ලැබුණු දානය ඒ කැඳ ටිකක් වළඳලා ඉතින් පිණ්ඩපාතයේ තුරු භවනා කරන අතරතුර රහත්න වූ සාසන ශාලාවක් ලංකාවේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ දෙවෙනි තැනටපත් වුණා. තුන්වෙනියා අර වාගේ දවල් කාලයේවත් සවස් කාලයේවත් රාත්‍රී පෙර යම අලුයම ආදී වේලාවකදීවත් මම පැවිද්දේ කියලාවත් හිතන්නේ නැහැ. මා විසින් භාවනා කළ යුතුය කියලා හිතන්නේ නැහැ. මේක දරදඬුකම් කරමින් කාලය ගෙවනවා. කතා කර කර ඉන්නවා. ඒ මේ දේ අතපත ගා ඉන්නවා. මේක දේ විවේචනය කර කර ඉන්නවා. අලසකමින් ඉන්නවා. වැඩගාරීකමින් ඉන්නවා. විතරම ආසාවෙන් ඉන්නවා. අනුන් හෙලා දැක දැක අනුන් බේද කර කර ඉන්නවා. ඔය දේ කාය දැඩි බහුලව අසංවරව කටයුතු කරන සමහර භික්ෂුවක් යනකොට භාවනා ගෙනියන්නේත් නැ එනකොට ගෙනියන්නේත් නැ ඒ ඇත්තෝ හිස්සු දයක් වාගේ හිස් ජීවිතයක් ගත කරන පුද්ගලයන් බවට පත් වෙනා කෙනෙක් සඳහන් කළා. හතරවෙනි අංකය තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හරතිච පච්චාහරතිච. අර වගේ උදේවරුව පුරාම නීවරණයන් යටපත් කරමින් භාවනාවෙන් දවස ගෙවනවා. ඒ වගේම දවල් පරව පුරාම හැන්දෑ ඉර බැහැ යනතුරු භාවනා නියෝගීව කටයුතු කරනවා. රාත්‍රියේ පෙර යමත් එහෙමයි. මැදියම් කාලයේ සතෝ සම්ප්‍රජාන කාර්යයේ විවේක සුවේ සඳහා හිතේ විවේකයේ සඳහා සතපී වදාරනවා. අලෙම දෙකට පමණ අවදි වී ප්‍රතිවේක්ෂා කරගෙන ඉඳපස්සේ නැවතත් භාවනා කමටහන් වලටම යෙදෙනවා. උන්වහන්සේ රාත්‍රී කාලයේහි මන සිහියෙන් මන නුවණින් භාවනාව යෙදී සමාපත්තියද උපදවා උනා සීලඟට නීමෙත් වෙලාට සෑමලු බෝමලු ආදී වත් පිළිවෙත් දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අනුස්වාතනාද පවත්වා පිරිසුදා වඩන එකලාව. මේ වඩන ගමනේදී
මනුෂ්‍යයන්ට පේන නොපෙනෙන තෙක්මානේම ගමන් කරලා පින්දපාතයට පළමින් සූරු දෙවන වහා පෙරවන්න ඕන තැනදී උන්වහන්සේ වතුර කටක් හතර ගන්න. ඒ මොකද අතරතුර කවුරු හරි කතා කළොත් කතා නොකර ඉන්නේ. එසේ වතුර කටක් අරගෙන පින්දපාත වැල්ල ගියක් ගියක් ගානේ පින්දපාත ලබාගෙන සෑහිමිටපත් වෙලා ආපසු එනකොට අර ගම්දොරදී වතුර කටි වෙත දාලා උන්වහන්සේ වඩිනවා. සමහර විට දායකවරු ඇහුවොත් ස්වාමීනි අද තිතිය මොකක්ද? අද නැකත මොකක්ද? අද දවස මොකක්ද? අද පූර්වපක්ෂයේද අවපක්ෂයේද? ඕවා ප්‍රශ්න අහනවා. එහෙම අහසාල වතුර කට ගිලලා උත්තර දෙනවා. ඉතින් කවුරුත් ඇහුවේ නැත්නම් වඳිනකොට සුවපත් වේවා කියන වචනවත් කියන්නේ නැතුව මේ විදිහට භාවනා නියෝගිව ගත කරනවා. ආපසු වෙන ගමනේදී පියවරකින්වත් තොර නොවි භාවනාවෙන් එනවා. මෙන්න මේ භික්ෂුන් වහන්සේ භාවනා කමටන් රැගෙන ගියා, ආපසු වෙන කොටත් ගෙන ආවා. මෙන්න මේ අනුවයි ගතපච්චා ගතවත පුරන්නේ. ඉතින් අර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන මේ බුදුබණ පදයේ මේ විදිහට ගතපච්චා ගතවත පුරන භික්ෂුන් වහන්සේට විශේෂයෙන්ම සංසන්දනය වෙනවා, ගැළපෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන තැන ඉදිරි බැලීමේදී හා ආපසු හැරි බැලීමේදී අර වගේම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආලින්දක වාසී පුස්සදේව ස්වාමීන් වහන්සේ අවුරුදු 19ක් ගතපච්චා ගතවත පිරුවා. උන්වහන්සේ සමහර විට ටික දරගින් ආපස්සට ඇවිත් ආයෙත් ඉදිරියට යනවා. සමහර ගොවියෝ කුඹුරු වල හේන් වල වැඩ කරන ගොවියෝ බලහන් ඉන්නවා. උන්වහන්සේ මොකද මේ ආපස්සට ආවේ කියලා ගිහින් වැඳලා අහනවා. කතා නැහැ. කතා නැතුව තමන් ඉදිරියට යනවා. මේ කොමක්ද? යම් පීවර ගණනාවක් භාවනාවෙන් සරව ගත කළා නම් ගමන් කළා නම් ඒ පීවර ගණන අඩු නොවෙන්න නොසිස් වෙන්න ආපස්සට ඇවිල්ලා අයමත් එතෙන් සිට ඒ හිස්සුතන පුරවමින් භාවනාවෙන් ගමන් කරනවා. මෙන්න මේ මොනෙක් වාරවල උදාහසේ මහජනයාට කතාවක්වත් වචනිකින්වත් සංග්‍රහ කරන්න යන්නේ නැතුව භාවනා නියෝගීව දහන වසරක් පිළිවෙත් පුරා සෞකලෙස්නස අරිහත්ත්වයට පත් වුණා. එවැගේම කොළොම්පෙට වාසී 59 භික්ෂූන් වහන්සේලා වස් එළඹී කතා කරගත්තා. එවැත්නි අපේ පැවිදි වුණේ ජීවත් වෙන්න බැරුවෙම නෙමෙයි, ණය දෙන්න බැරුව නෙමෙයි, වෙනත් වෙනත් අඩුපාඩුකම් පිරිමහා ගන්න නෙමෙයි, මේ සසර දුකින් මිදී නිවන් සුව ලබන්න. එයිස අපි අප්‍රමාද වෙමු. මේ වස්සාන තුන් මාසයේ පුරා දෙන්නේ එකතැන වාඩි නොවෙමු. දෙන්නේ මූණින් මූණ දැක්කත් කතා නොකරමු. එවාගෙම තම තමාගේ సంతානෙහි චිත්ත සමාධි උපදවා ගනිමින් අප්‍රමාදව මේ ප්‍රතිපත්තිය යෙදෙමු කියලා කතිකාව කරගෙන උන්වහන්සේලා තනි තනියෙන් කුටි වලට වෙලා භාවනා කළා නොනිදා. රාත්‍රිකාල ඉඳාගන්නෙත් නැහැ. අර වගේම ගම්දොර සමීපයේට වෙත් සංකටක් හටද ගන්නවා. පින්දපාතේ ලබාගෙන ආපසු පිටත් වෙන කොටේ පැන්කට අර නගරද්වාරයේදී නැත්නම් ග්‍රාමද්වාරයේදී වෙත දානවා. කවුරු හරි යම්කිසි අවශ්‍යදයක් ඇහුවොත් ඒකට පිළිතුරු දෙනවා වතුර කට ගිලලා. පියවරකින් වතුර නොවේ භාවනාවෙන් එදී හිටියා. ගමේදීවත් දහම් පදයක් දේශනා කරන්නේ නැහැ. මේක නිසා ගම්වාසීන් කල්පනා කළා, අනේ මේ ස්වාමින් වහන්සේලා අලුත පැමිණි පිරිසක් උන්වහන්සේලා අතර යම් කිසි අසමගියක් ඇති, ඒකයි මේ කතා නැත්තේ කියලා. ඉතින් විශාල පිරිසක් ගියා ස්වාමින් වහන්සේලා ඉන්න සේනාසනේ බලන්න. ගියාම එක නමක්වත් පේන්නේ නැහැ. පස්සේ එතනේ උපස්ථායකයෝගෙන් දැනගත්තා ගෙඩිය හැඬුවෙත වඩිනයි කියලා. ඉතින් ගෙඩිය හැඬෙව්වාම ස්වාමීන් වහන්සේලා තනින් 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 එකතු වෙලා ආවා මේ ශාලාවට. අයිල්ල තම තමාට නියමිත ආසනවල වාඩි වුණා. එවලාවේදී මෙතුමා කල්පනා කළා මේ පිරිස මේ බලන්නේ මේ ස්ථානයේහි සීලෝම මිදුල් හොඳින් යමදලා තියෙනවා. එවාගෙම කැලිකතල ඉවත් කරලා සම්බඳුන් පිරී තියෙනවා. එවාගෙම උන්වහන්සේලාගේ ඉදල් කොහොම ආදී නිසිසේ තැන්පත් කරලා තියෙනවා. සිවුරු ආදී නිසිසේ තැන්පත් කරලා තියෙනවා. එවාගෙම කුටි සෙනසුන් පිරිසිදුව තියෙනවා.
අසමගි වූවන් ඉන්න තැනක මෙහෙම තියෙන්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා බොහොම අප්‍රමාදව පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා පිරිසක්. අපි උන්වහන්සේලාට කරදර නොවෙන්නේ හැකිතාක් අපි ආරක්ෂා සංවිධාන සලසමු, සිව්පසේද නිසසේ සම්පාදනය වෙන සලස්සමු කියලා ඔක්කොම ආපසු ගියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාද තුන් මාසයේ පුරා අප්‍රමාදව උත්සාහවන්තව නොනිදා භාවනා වඩා තුන් මාසයේ ඇතුළත 59ම අරිහත්ත්වයටපත් වුණා. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේ සෑම පියවරක් ගානේ භාවනා නියෝගිය කටයුතු කරන්න සමත් වෙන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියා දේශනා කළ භාවනා කමඨහන අනුව ගතපත්‍යාගතවත පිළිෙනුයි. එතකොට ඊළඟ කරුණ සියල්ල දැන් කියාගන්න කාලේ මදි වෙනවා. මේ පැය තුළත ඒ කියන්නේ ඉදිරි බැලීම ආපස්සට බැලීම, ඒ වගේම අත්පා නැමීම දිගහැරීම, මේ සියලුම ක්‍රියාවන් අර ඉරියාපත මානසිකාරිද සඳහන් කළා වගේ ඒ දේ කරන්න ඉස්සර හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පැතිරීමෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. අත්පා නැමෙනවා, දිගහැරෙනවා, ඉදිරි බැලෙනවා, ආපස්සට හැරී බැලීම සිද්ධ වෙනවා. චූරු අඳිනවා, පටියේ බාඳිනවා, තනිපල චූරු පොරවනවා, දෙබට චූරු පොරවනවා, මේ සියල්ල සිද්ධ වෙනවා. පාත්‍රය අතට ගන්නවා, පාත්‍රය දොහණය කරනවා, පාත්‍රය පිහදානවා, පාත්‍රය තැන්පත් කරනවා, පාත්‍රයේ පිණ්ඩපාතය ලබා ගන්නවා, මේ හැම ක්‍රියාවක්ම ඔය කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. එවාගෙම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී, ඒ තමා ලබා ගන්න ආහාර පාන ආදී වැළඳීමේදී, පානය කිරීමේදී, රස විඳීමේදී, ඒ හැම ක්‍රියාවකදීම අර විදියට නුවණින් සලකනවා. මේ ක්‍රියාවට හිතක් පහළ වෙනවා, හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා, චිත්තක්‍රියා වායෝ ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය ඇති වෙනවා, කාය විඤ්ඤාතිය හේතුවෙන් මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර භාජනේ නැත්තම් පාත්‍රයේ අතට ගන්න කෙනෙක් නැහැ, අනන කෙනෙක් නැහැ, එවාගෙම දෙතොල විවෘත කරන කෙනෙක් නැහැ, කටේ තියෙන කෙනෙක් නැහැ, දතෙන් විකන කෙනෙක් නැහැ, දිවෙන් පෙරලෙන කෙනෙක් නැහැ, ගලනාලෙන් පහට යවන කෙනෙක් නැහැ, ආමාශගතව තැන්පත් කරගන්න කෙනෙක් නැහැ, ජඨරාග්නෙන් ගින්නෙන් පුච්චන කෙනෙක් නැහැ. ඒ සියල්ලම හේතුඵල සම්බන්ධතාව අනුව ක්‍රියාවලියකින් සිද්ධ වෙන ආහාර පාන අනුභවය. එතකොට එතෙන්දී මම කියා කෙනෙක් නෑ, මගේ කියා කෙනෙකුත් නෙමෙයි කියලා නුවණින් ආબોධ කරගෙන භාවනා නියෝගීව කටයුතු කිරීම මෙතන සඳහන් වෙනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ශරීරක් කෘත්‍යයන්. මුණ තේදීම, දත් මැදීම, කබ කඳුළු පිහදැමීම, කංකාඳුළු සුද්ධ කිරීම, කෙල සෙම් සතු ආදී බැහැර කිරීම, කැසිකිලි වැසිකිලි සාරිතා කෘත්‍යෙහි යෙදීම, එවැගේම පන් පහසීම, සබන් ගෑම, ඇඟිලිම, පායේදීම, නියපොතු බෑම, ඉසගෙස් බෑම, මේ ආදී සෑම ක්‍රියාවකදීම එකක් එකක් ගානේ චිත්තචෛතසික ධර්මයන්ගේ හා චිත්තක්‍රියා වායෝ ධාතුවේ වගේ විඤ්ඤාතියේගේ පැවැත්මින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා නුවණින් තේරුම්ගෙන අර සත්පුජ්‍යල සංඥාව එතනින් ඉවත් වෙන හැටියට විදර්ශනානුයෝගීව කටයුතු කරනවා. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ කියන මෙතන සඳහන් වෙන්නේ කුඩා අනු කුඩා ඉරියව් ගැනයි. ගතේ කියන්නේ කුඩා ගමක්. දැන් අපි මේ පහන දැල්නවා, මේ සුවඳ දැල්නවා, මේ මල් වාටි සම්පාදනය කරනවා, වාත ගස්සනවා, තැම්පත් කරනවා, කෙටි කෙටි ගමන් එතන තියෙන්නේ. එවාගෙම තමගේ කුටිය හරියහා මෙහා කරුණ සඳහා යවෙනවා යනවා. ඒවා කෙටි කෙටි ගමන්. ඒකයි ගතේ. තිතේ කියන්නේ කෙටි වේලාවක් හිටගෙන ඉන්න අවස්ථාව තියෙනවා. එවාගෙම නිසින්නේ වාඩි වීම. එවාගෙම සුත්තේ නිදා ගැනීම. ජාගරිතේ අවදීන් සිටීම. බහාසිතේ කතා කිරීම. තුන්හි භාවයේ නිහසද්ද සිහියෙන් සිටීම. මේ සෑම කරුණක්ම සිද්ධ වෙන්නේ ඊට සම්බන්ධ සිතක් පහළ වීමෙන්. ඒ සිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් කාය විඤ්ඤාති පහළ වීමෙන්. ඉති අඥත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් මේ යෝගාවචරයා මේ එක එක ක්‍රියාවක් ගානේ සාර්ථක සම්පජඤ්ඤයෙන්ද සත්‍ප්‍රාය සම්පජඤ්ඤයෙන්ද ගෝචර සම්පජඤ්ඤයෙන්ද අසම්මූල සම්පජඤ්ඤයෙන්ද කියන සතරාකාර නුවණින් මෙනෙහිකොට ඒ ඒ ක්‍රියාවන් සම්ප්‍රාදණය කරනකොට තමන් ආબોධ කරගන්නවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති සුවසන්තානේ කායානුපස්සනා වඩනවා. බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා අනුන්ගේ సంతානවල මේ විදිහට කාය අනුපස්සනාවෙහි යෙදෙනවා. තමන්ගේත් අනුන්ගේත් කලින් කල දෙආකාරයෙන්ම බලනවා. සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා. මේ රූපකයේ ඇතිවීමට හේතු පහක් නැතිවීමට හේතු පහක් ඇතිවෙන නැතිවෙන හේතු 10ක් නුනින් මෙනෙහි කරනවා. එවැගේම අනිශ්චිතෝ ච විහෙරති අත්තිකායෝති වාපනස සතිපත්තුපට්ඨිතා හෝති. මෙතන සත්‍යයේ පුද්ගලයක් නැත, මේ රූපකාය සම්පත්තියක්ම ඇත කියන එක නුවණින් තේරුම්ගෙන අනිශ්චිතෝ ච විහෙරති තණ්හා දිට්ඨි නිස්සරයක් නැතුව වාසය කරනවා. නැතකින්ච ලෝකේ උපාදීයති රූපකායේ මම මාගේ කියා කිසිවක්ම නොගෙන අරිනවා. මේ විදිහට කායानुපස්සනා සතිපට්ඨානෙහි චතු සම්ප්‍රඥා අනුව පවතිනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ඉරියාපත මානසිකාර්යයක් චතු සම්ප්‍රඥා මානසිකාර්යයක් දෙකම භාවනාරාමත ආර්ය වංශ ප්‍රතිපදාවට අන්තර්ගත වෙනවා. ඉරියාපත මානසිකාර්යයේ මනවේ යෙදෙනවා නම් භාවනාරාමෝ හෝති භාවනා රතෝ පහනාරාමෝ හෝති පහන රතෝ. එවාගෙම මේ චතු සම්පජඤ්ඤ ප්‍රබ්බේ තනෝ භාවනාවේ දෙනවා නම් ඒතනත්තාද භාවනාරාමෝ හෝති භාවනා රතෝ පහනාරාමෝ හෝති පහන රතෝ. භාවනාවේ සිත්තලවා වාසය කරන්නෙක් වෙනවා. එවාගෙ මේ ක්ලේශ ප්‍රහාණී සිත්තලවා වාසය කරන්නෙක් වෙනවා. ඊළඟට සඳහන් කරන්න තිබෙන්නේ පටික්කුල මනසිකාරය ගැනයි. පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවිතයේ කියන කොටස් තුන ඊළඟ වාරයකදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සරුවඥන් වහන්සේ දේශනා කළ මේ භාවනාරාමත ආර්ය වංශ ප්‍රතිපදායිත විසුතුරුයි. මේ එක භාවනාවක් වුණත් දවසින් දෙකින් කියා නිම කරන්න බැරි තරම් කරුණ සම්භාරයක් තියෙනවා. නමුත් මේ වේ සංක්ෂිප්ත වශයෙන් මාතෘකා මාත්‍රයක් හරි දැනගෙන තිබීම අපට මහෝපකාරී වෙනවා. ඒ නිසා මේ භාවනා කමතාන් ගැන නැවත නැවත අපි චිත්තෝගන් සුදු යොදා ගනිමු. අපි කරන මේ භාවනා කමතාන් වඩ වඩා පිරිසිදුව උත්කෘෂ්ඨාන්දමින් සිදු කිරීමට අපි උනන්දු වෙමු. අපේ කාලය විනාඩියක් අපතේ නොවන හැටියට නොසිස්ව කටයුතු කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එවාගෙම කතා බහ කිරීම ආදීන් වැළකී වෙනත් වෙනත් අඩුපාඩුකම් නොවනසේ මේ උතුම් භාවනාරාමත ආර්ය වංශ ප්‍රතිපදාව යෙදුනොත් ඈත අතීතයේ පටන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගෞරවයෙන් අනුගමනය කළ මේ ආර්ය වංශ ප්‍රතිපදාවට සම්පූර්ණ වෙනවා. තායිතපන භාවනාරාමතය භාවනාරත්‍ය පහනාරාමතය පහනාරත්‍ය නේ වත්තානුක්කංශේ තිනෝ පරම් වම්භේති. මේ තමන් භාවනා කරනවා කියලා ආත්මෝත්කර්ෂණයක් තමා හුවා දැක්වීමක් නොකොට පරවම්බනයක් අලුන් හෙලා දැක්වීමක්ද නොකොට එහිලා මනා සිහියෙන් මනා නුවණින් දක්ෂ ලෙස අනලස්ව යෙදෙනවා. එහෙනම් මේ භික්ෂූන් වහන්සේ අයං උච්චති පෞරාණී අග්ගඤ්ඤේ අරිවංශේ පිතෝ. පෞරාණික වූ අතිශයින් පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ශ්‍රේෂ්ඨයයි දන්නා ලද්දා වූ උත්තමයයි දන්නා ලද්දා වූ ප්‍රවරයයි දන්නා ලද්දා වූ බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාට අයිති ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියා වෙනවා කියන එක සඳහන් වෙනවා. මේ අනුව සලකා අපි සැනසෙන්නට ඕනේ අපට ලැබුණු මේ උතුම් අවස්ථාවෙන් මේ සතරාකාර මහා ආර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කොට ආර්ය මාර්ගඵලාභී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව අපේ කෙලෙසුන් ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට භාවනා රාමත ආර්ය වංශ ප්‍රතිපදාවද හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.